තම විවේකේ දෙන්නේ උත්තරේ හොයාගන්න. එහෙම නැත්නම් ප්‍රශ්නෙත් තමතක ඇති. ඒක තමයි. දැන් මේ ප්‍රශ්නේ නැහැනේ. දියසුමානේ. දියසුමානේ ප්‍රශ්නත් තාම තියාගෙන අහන්නේ නැහැ. මොකක්ද ප්‍රශ්නේ මොකක්ද? දිත්තේ දිත්තම් තමයි. ඉතින් ඒක එක එක විදිහට තේරුම් අරගෙන ඉන්න එක තමයි ප්‍රශ්නේ. දිත්තේ දිත්තමත්タン කියන්නේ දැකපු දෙයට හිතපු දෙය නෙවෙයිනේ. නේද? දැකපු දෙයට හිතපු දෙය වුණත් විඤ්ඤාතමත්タン වෙනවා. එතකොට අපි දැකපු දෙය මොකද්ද කියලා හොයාගන්න ඕන. දැකපු දෙය එළියේ තියෙන දෙයද? නෑ. මේක දැන් පේනවා නේද? දැකපු දෙය එළියේ තියෙන දෙය නම් වෙන්න බෑ. එහෙනම් මොකද්ද? ඇහක් තියෙනවා නම් එහෙන් උපද්දපු එතන පැන නැංගු ස්වභාවයක්. මේක බාහිර තියෙන දෙයක් වෙන්න බෑනේ. ඒක සංඥා මාත්‍රයක් විතරයි. නේද? සංඥාවට බුදුහාමුදුරුව උපමා කරන්නේ මොකද්ද? මිරිංගුව. එහෙනම් අපි එහෙන් දකිනවා කියලා මෙච්චර කල් දැකලා තියෙන මිරිංගු නේද? ඇහෙන් උපද්දපු දෙය නේද මෙච්චර කල් බලලා තියෙන්නේ? මිරිඟුවක් දිහා නේද බලලා තියෙන්නේ? හ්ම්? ඒක මිරිඟුව දිහා බලලා වතුර තියෙනවා කියලා හිතනවා. එළිය රූප තියෙනවා කියලා හිතනවා. නේද? ඒත් ඒ හිතපු එක අවිද්‍යාවෙන් කරපු එකක් නේද? දැන් සංඥාව දිහා බලලා කල්පනා කරන්න ගිහිල්ලානේ රූප හදන්නේ. ඒ හදපු රූප ඔක්කොම එළියේ තියෙනේවද? නැහැ. තියෙනවා කියලා හිතපුවා. මිරිංගුව මිරිංගුව බව නොදන්න කමට රූප පනෝල. එතකොට ඒ පනෝගත්තු රූප වලින් හදපු ලෝකේ නේද මෙච්චර කල් ඇසුරු කරලා තියෙන්නේ? එහෙනම් අපි තියෙන ලෝකයකටද ඇවිල්ලා තියෙන්නේ? අපි ලෝකේ උපද්දලාද? අපි මෝඩ කමට ලෝකේ උපද්දලා ඕක ඇත්ත කියලා පරිහරණය කරලා අපි මෝඩකමට ලෝකේ උපද්දලා ඒක ඇත්ත කියලා පරිහරණය කරලා පවතින ලෝකයක් කරලා. ඔව්. ඔව් නෑ, ඉපදීමේ අර්ථකථනේ ඕකමයි. ජාති ජාති කියන්නේ ඉපදීම නේද? දැන් ජාතිය නැති කරන්න නේද මේ ඔක්කොම කරන්නේ? ජාති පච්චය ජරා මරණ නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සම්භවಂತಿ. ජාතිය නිසානේ සේරම දුක් ටික නේද? ජාතිය කියන්නේ මොකද්ද? උපදීම. කවුරු උපදින එකද? උපදින්නේ කොයි වෙලාවටද? මැරිලා උපදින එක. මැරිලා උපදින එක නෙවෙයි. ජාති කියන්නේ උපදින එක තමයි. එනකට මැරිලා උපදින එක කියලා නැහනේ. නෑ. හරි. ජාති, ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කණ්ඩානම් පාතු බාවෝ ආයතනම් පටිලාබෝ අයන් උච්චති ජාති. මෙන්න මේකටයි ජාතිය කියන්නේ. එතකොට ගොඩක් ඒවා කියනවා ජාතිය කියලා. ඒ උපදින එක විස්තර කරනවා. හා? උපදිනවා කියන්නේ මොකක්ද? ඒක එනවා කන්දානම් පාතු බව. ස්කන්ධයන්ගේ පහළවීම. මොනවද ස්කන්ධ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒතර රූපයක් ඉපදුනොත් ජාතිය නේද? වේදනාවක් ඉපදුනොත් ජාතිය. සංඥාවක් ඉපදුනොත් ජාති. සංකාර ඉපදුනොත් ජාති. විඥාන ඉපදුනොත් ජාති. හරි. කණ්ඩානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ. ආයතන ලැබුණොත් ඒ ජාතිය. මොනවද ආයතන? ඇහක් ලැබුණොත් ජාති. කනක් ලැබුණොත් ජාතිය. නාසයක් ලැබුණොත් ජාති. දිවක් ලැබුණොත් ජාති. ඔව්. කයක් ලැබුණොත් ජාතිය. හරි. කයක් ලැබුණොත් ජාතිය. මනසක් ලැබුණොත් ඒ ජාති. ආයතනානම් පටිලාභෝ. අයං උච්චති ජාති. නේද? ජාතිය තිබුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සීරම තියනව නේද? තියනවා. මරණය තියනව නේද? ජාතිය තිබුණොත් මරණය තියනවා. ඉපදීම තිබුණොත් මරණය තියනවා. ඉපදීම තිබුණොත් ලෙඩවීම තියනවා. ඉපදීම තිබුණොත් ව්‍යාධිය ජරාව වයසට යෑම තියනවා. දුක් ටික තියනවා. මොනවයි ඉපදුනොත්ද? ජාති කියන්නේ ඉපදවීම. මොනවයි ඉපදුනොත්ද? ස්කන්ධ ඉපදුනොත්, ආයතන ඉපදුනොත් ඔය කියන ටික තියෙනවා. ස්කන්ධ ඉපදුනොත් කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඉපදුනොත්. ආයතන ඉපදුනොත් කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස ඉපදුනොත්. කොයිලයිද උපදින්නේ? මරුණට පස්සේ නෑ. මේ මොහොතේ ජීවත් වෙයිදී නේද? ඇහැ උපදින්නේ කොයි වෙලාවේද? දකින මොහොතේ. කන උපදින්නේ කොයි වෙලාවේද? ඇහෙන මොහොතේ. නාසය උපදින්නේ මොන වෙලාවේද? ගන්ධ සුවඳ ආග්‍රහණය කරන මොහොතේ. දිව උපදින්නේ මොන වෙලාවේද? රස දැනෙන මොහොතේ. කය උපදින්නේ මොන වෙලාවේද? කය උපදින්නේ ස්පර්ශ දැනෙන මොහොතේදී. ස්පර්ශ දැනෙන්නේ මොන මොහොතේද? නොදැනෙන මොහොතක් තියනවාද? ස්පර්ශ දැනෙන්නේ නැති මොහොතක් කියන්න බලන්න. ධ්‍යානවලට ගියා. තව නින්ද ගිහින්. ඔයගොල්ලෝ අත්දකින්න එකක් කියන්නකෝ. නින්ද ගිහාම දන්නවද? ස්පර්ශ දැනෙනවද? නැහැ. දැන් නැහැ. තමන් අත්දකින්න එකක් කියන්නකෝ. දැන් ඊයේ නිදාගත්ත නේද? ඊයේ. ඊයේ නින්දට ගිහිල්ලා උදේ නැගිට්ටා. කීයටද නැගිට්ටේ? 7ට. හතරමාරට නිදාගත්තේ කීයටද? ඈ 10:00 ඈ හරි. අපි 10:00 නිදාගත්තා කියමුකෝ. 4:00 නැගිට්ටා කියමුකෝ. නේද? 10:00 ඉඳන් 4:00 වෙනකන් කාය ස්පර්ශ ලැබුවද? කාය ආයතනේ වැඩ කළාද? වැඩක් දන්නා හොඳට. නින්ද ගිහින් හිටිය වෙලාවේ මම රෑ 10:00 නින්දට ගියා. නිදාගත්ත ගමන් හොඳට නින්ද ගියා. ආයේ ඇහැරුණේ උදේ 4:00. ඈ අලාම් එක වදිනා නැගිට්ට 4:00. දැන් අර නින්ද ගිහින් තිබුණ කාලය තුල, තද නින්දේ හිටිය කාලය තුල කය තිබුණා කියලා දන්නවද? ඒ වෙලාවල් වල දැනගත්තද? නැත්නම් උදේ නැගිට්ටට පස්සේ දැනගත්තද මේ කය තිබුණයි කියලා? නිදාගෙන ඉද්දි දැනගත්තද? අන්න කුඹියෙක් කනවා, එන්න මදුරෙක් කනවා, මේ ඔක්කොම දැනගත්තා නේ නිදාගෙන ඉද්දි. තද නින්දේදි දැනගෙන හිටියද? නෑ නේද? තද නින්දේ ඉන්නකොට දැනගෙන හිටියද සිද්ධ වුණ මොකක්වත්? නෑ. දැන් කය තිබිලාද එහෙනම්? කොහොමද දැන්නේ තිබුණා කියලා? හඳ අතීතයට යනවා දැන්. දැන් මේ මොහොතේ සද්දය ඇහලා අතීතේ ඕක නැහෙනේ කියලා කිව්වනේ. මගේ මේ මොහොතේ දැන් ඇහැරුණාට පස්සේනේ කය දැනෙන්නේ. අයියෝ මේක විදිහකට ඉඳලා අමාරුයි. ඈ ඇහැරෙනකොට දැනගන්නවා නේද? ඈ ඇහැරෙනකොට ආයතන වැඩ කරනවා. දැන් එතකොට ඔන්න දැන් සද්දයක් ඇහුණා නේද? කණෙන් සද්දේ ඇහුණා. දැන් අපි සද්ද ඇහෙන්න කලින් ওই සද්දේ තිබුණා කියනවාද? නෑ කියලා කියන්නේ නේද? ඒක දෘෂ්ටියක් කියන්නේ. කොහොමhari සද්ද ඇහෙන වෙලාවේ සද්ද ගැන දන්නා මිසක් ඊට කලින් ඒ සද්ද ගැන දන්නාද? නෑ. දැන් කය දැනෙන්න ගත්තහන් කය ගැන දන්නවා මිසක් ඊට මොහතකට කලින් කය ගැන දන්නවද? දැනගන්න විදියක් නැහැ නේ. දැන ගන්නවා නම් දැනගන්නේ අර නිින්දට ගිය වෙලාවේ කය තිබුණේ කොහොමද කියලා නම් දන්නවා. නිින්ද ගියාට පස්සේ කය තිබුණේ කොහොමද කියලා දන්නවද? කය ගැන මොකුත්ම දන්නවද? නෑ, දැනගන්න විදියක් නෑ. ඇයි? කාය ආයතනේ ඉපදුනාද? නෑ. කාය ස්පර්ශ ගත්තද? කාය විඥාන හටගත්තද? ඒ පෙරණ වෙලාවේ ඇහැරුණා නම් දන්නවා. නිින්දෙන්ම නේ, තද නිින්දෙම නම් පෙරළුණි, පෙරළුණා කියලා දන්නවද? ඈ? දන්නේ නැහැ. දැන් මම පෞගිය ටිකේ මගේ මෙතන මේ බෝනස් එක කාලා තියෙනවා. මම දන්නේ නැහැ. මට සාමාන්‍ය විස දැනෙන්නේ නැහැ. දවස් දෙක තුනක් යනකොට පොඩ්ඩක් හිතේ මිලා තිබුණා නිකන් පළු වගේ. දවස් තුනක් විතර ගිහිල්ලා මේ මොනවද පොඩ්ඩක් තියෙන දැල දෙකක් වගේ මම ඔතන ගෑවා තෙල් ටිකක්. දවස් තුනකට විතර පස්සේ ඊට පස්සේ ඒකේ හැදුනා ගෝනස්සගේ රූපයක්. එතකොට තමයි මම දන්නේ මේ ගෝනස්ස තමයි කාලා තින්නේ කියලා. ඈ? ඔව් මට පෙන්නන්න තැයි කියන්න. මේ මම දන්නේ නැහැ. ඉතින් මගේ ලෝකෙට නැහැ අර තෙල් ගෑවට පස්සේ තමයි ගෝනස්ස ආයි. ඔබේ හැඩේ හැදිලා තියෙනවා. ඔය අර සර්වයිසාදිය කියන තෙල ගෑවේ. එතකොට මේ ඒ හින්ද දැන් මන් දන්නවා ගෝනස් සෙත් තමයි කාලා තියෙන්නේ කියලා. හරි, ඔක මේ නිදිමත යන්න කිව්වේ. දැන් මොකද ඔය ළඟ ඉන්න පුළුවන් ගෝනස්ස. එතකොට මේ දැන් කය පිහිටන්නේ කාය ආයතනේ වැඩ කරනකොට නේද? අර හොඳ උපදූපයක් අහගෙන ඉන්නකොට ටෙලිෆෝන් එකෙන් එහෙම කය තියනවද දන්නේ නැහැ. එතකන් අයියෝ කොන්ද රිදෙනවා නැගිට ගන්නත් බෑ කියන ඉඳලා අර කතාවේ මොකුත් නැහැ. අමාරුකම් නැහැ. දැන් අමාරුකම් තියෙන්නේ කොයි වෙලාවේද? කාය ආයතනේ වැඩ කළොත්. අපේ මේ මන ආයතනේ හරි සෝත ආයතනේ හරි රස කතාවක් නේ ආගෙන ඉන්නවා. දැන් අමාරුකම් මොකුත් නැහැ. නේද? කතාව ඉවර වුණ ගමන් ආයේ කෙඳිරි ගන්නවා. නේ මොන අමාරුවක්ද මේක නේද? කොන්දේ අමාරුව. තුන තීරි දෙනවා ඉන්න බෑ. ආයේ කවුරු හරි මොකක් කරේ රස උපදූපයක් කියනකොට දැන් මතක නැහැ. මං කය උපදින්නේ මොන වෙලාවටද? කය ඉපදුනත් නේද වේදනාව තියෙන්නේ? කය ඉපදුනොත් වේදනාව තියෙනවා. අපි දන්නේ කය උපදින්නේ මොන වෙලාවටද කියලා. මොකද අපිට ඉපදුන වෙලාවේ ඉඳන් මැරෙනකම්ම කයක් තියෙනවනේ. නිදාගත්තහමත් කය තියෙනවනේ අපිට. ඒක තමයි අපේ දෘෂ්ටියෙන් කරලා තියෙන්නේ. තේරුණාද? දැන් තේරුම් ගන්නවා නම් ආයතනේ උපදින කොට නේද කය තියෙනවා කියලා දැනගන්නේ. මොකද තමයි මම මේ කායනුපස්සනාව වඩන්න කියන්නේ. ඔයගොල්ලෝ වඩන කායනුපස්සනාව නෙමෙයි. අජ්ජත්ත කය බලන්නේ කොහමද? ඈ? ඉතල කය තියෙනවද බලන්න. දැන් මේ මොහොතේ කය තියෙන්නේ කොහමද කියලා මතක් කරගන්න. දැන් සිහි කරගන්න මේ මොහොතේ තමන්ගේ ශරීරයේ තියෙන්නේ කොහමද? දැන් ඔක කියනකොටම හොඳට වාඩි වෙනවා භාවනා ඉරියවෙන්. එහෙම කිව්වේ නෑ මං. මං කිව්වේ මේ මොහොතේ කය තියෙන්නේ කොහොමද කියලා බලන්න සිහි කරන්න. ඉන්න ඉරියව්ව පේනව නේද? කොහටද පේන්නේ? ඇහැට නෙවෙයිනේ නේද? බලන්න කිව්වේ නෑනේ. මනසට පේනවා ශරීරේ තියෙන ඉරියව්ව. නේද? නේද? ඒ කය මතක් කරපු ගමන් හරි බරි ගැහිලා ඉරියව්ව හදනවා තීරම. එතකන් නෑ. එතකොට එතකන් ඔය කය තිබුණද? තිබුණා කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටියට එන්නට ඔගලංගේ ලෝකෙට තිබුණේ නෑ. අන්න ඔක තේරුම් ගන්න. කය මතක් කරපු ගමන් මතක් වුණා. කොහොමද තියෙනවද දන්නේ නැහැ. දැන් හදාගන්න ඕන. ඈ? භාවනා කරන ඉරියව්වක් හදාගන්න ඕන. දැන් ඔන්න කය ඉපදුණා. තේරුණාද? කය ඉපදුනොත් තමයි කයේ තියෙන වේදනා ටික එන්නේ. ආ කකුල දිගහැරිලා නෑ අමාරුයි නේ මේ. ආව නමා ගන්න ඕන, වෙනස් කරන්න ඕන. දැන් කය ඉපදුනා. කය මතක් වුණහන් තමයි ඉපදුනේ. අපි දන්නේ නෑ ඔක මතක් වුණහන් ඉපදුනා කියලා. අපේ මොඩකමට. හරි. දැන් බලන්න ඒ ඉපදුන මොහොතේ කය පිහිටියේ. ඊට පොඩ්ඩකට කලින් නෙවෙයි. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන ධර්මතාවය ඔතෙන්ට පොදුයි. දැන් ඇහැ පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනවනේ. ඉතින් ඔය ධර්මතාවයම නේද කනට ශබ්ද ඇහෙනකොට පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා. අහුත්තා සම්භූතං හුත්තා න භවිස්සති නේද? නාසයටත් අහම නේද? එහෙනම් අපි කතා කරනකොට නාසය තියෙනවද නැද්දවත් දන්නේ නැහැ. දැන් ඔන්න සිහි වෙනවා. දැන් සුවඳක් දැනෙනවද කියලා හොයනවා දැන්. හ්ම්. ඒක තමයි ගඳක් සුවඳක් තියෙනවද කියලා සිහි වෙන්නේ. එතකන් නැහැ. ඔක එතකන් ඉපදිලා නැහැ. හ්ම්. ආයතනම් ප්‍රතිලාභෝ කියන එක ඒ මොහොතේ එන්නේ. එතකොට ඒ ක්‍රියාවට මොහොතකට කලිනුත් ඕක ඉපදිලා නැහැ. මහතකට පස්සෙත් ඉපදිලා නැහැ, හටගෙන නැහැ. හටගන්නේ ඒ ක්‍රියාවේදී. පැහැදිලිද? දැන් දිවටත් ඕක පැහැදිලි නේද? රසක් දැනෙනකන් දිව තියෙනවද නැද්දවත් දන්නේ නැහැ. නේද? අපි කියන්නේ අර ඔළුවේ කැක්කම හැදෙන එක හොඳයි, ඔළුවක් තියෙන බව මතක් වෙනවනේ. නැත්නම් ඒකවත් පසක් දැනුවත් තමයි දිව උපදින්නේ. ඒ ක්‍රියාවිදි තමයි ඒ ආයතනේ හටගන්නේ. අපේ මුලාවට අවිද්‍යාවට අපි ඕවා පවතින දේවල් කරගෙන නේද? උපදිනකොට ලැබුණා, මැරෙනකොට තමයි නැති වෙන්නේ කියන මට්ටමකනේ ඉන්නේ. ඒකට ඊට එහාට ගිය ධර්මයක් දකින්න ඕන දැන්. මේ ක්‍රියාවිදි මේ ආයතනේ උපදින්නේ. එහේ උපදින්නේ දැකීමෙන්. දකින්න නැත්නම් ඇහැ උපදින්නේ නැහැ. හරි? කන උපදින්නේ ඇහෙන මොහොතේ. ඇහුන් නැත්නම් කනක් උපදින්නේ නැහැ. ඇහෙන් නැති වෙලාවට කන තියනවා කියන්න බෑ. නේද? ඇසීම මතනේ කනක් අපි අර්ථ දක්වන්නේ. දැකීම මතනේ ඇහැක් කියන එකක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ක්‍රියාව වෙන්නේ නැත්නම් ඒවා ඉපදිලා නැහැ. එන කාය ඇතනේ ඉපදිලා නැත්තම් කයෙන් ස්පර්ශ ලබන්නේ නැති වෙලාවේ කය තියෙනවද? අපේ මුලාවට තියනවා කියලා හිතන් හිටියට ඇත්ත ඇති හැටියට කය හටගෙන නැහැ. කයේ කිසිම දැනීමක් දන්නේ නැහැ කාය ඇතනේ ඉපදින්නේ නැත්තම්. හරි? ඒ කියන්නේ අපේ ලෝකෙට ඉපදිලා නැහැ. අපේ ලෝකෙට හටගෙන නැහැ. හරි? දැන් මේ කතා කරනකොට ආයේ කය මතක වුණා. දැන් ආයේ මතක් කරලා බලන්න කොහොමද තියෙන්නේ කියලා. ශරීරය මොන දැන් ඉරියව්ව පේනවා නේද? එහෙන් මෙහෙන් රිදෙනවත් දැනෙනවා. නේද? දැන් මේ කය තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඔන්න නුවණින් මෙහෙවන්න ඕන. දැන් කය තියනවා ඔන්න වර්තමාන ධර්මතාවය. දැන් මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ හොයන්න ඕන. මන ආයතනෙට නිකම්ම දැනගන්න බෑ. එහෙනම් ඉතින් අපි අර ඈ අර දිව්‍ය ලෝකේ ඉන්න කයක් ගැන හිතපු ගමන් දිව්‍ය ලෝකේ ඉඳි. අර ගහ උඩ ඉන්න කයක් හිතපු ගමන් ගහ උඩ ඉඳි. එහෙම වෙන්නේ නැහැ. මන ආයතනයට තනියෙන් කයක් හදන්න බෑ. කාය ආයතනෙන් දැනෙන ස්පර්ශ හරහායි මේ මොහොතේ මොන ඉරියව්වේද ඉන්නේ කියලා දැනගන්නේ නේද? දැන් මේ මොහොතේ හාන්සි වෙලාද කය තියෙන්නේ? වාඩි වෙලාද? වාඩි වෙලා. කොහොමද දන්නේ හාන්සි වෙලා නැහැ කියලා? ඈ? ඒ මන ආයතනෙන් පෙන්නවනะ හාන්සි වෙලා ඉන්නවා පෙන්වන්න පුළුවන්. ඈ? දැනීම් ටිකක් උදව් කරගත්ත නේද? මේ මොහොතේ දැනීම් ටික 90 තමයි කල්පනා කරලා තියෙන්නේ. නිකන් නෙවෙයි. මේ මොහොතේ කාය ස්පර්ශෙන් දෙන දැනීම් ටික 90 කල්පනා කරලයි අපි ඔය ඉරියව්ව හැදුවේ. නේද? එහෙනම් ආයතන මොනවාද එතකොට? කාය ආයතනයයි මන ආයතනයයි. එහෙනම් ආයතන වෙන් කරගන්න. දැන් දැනගත්තේ මොකද්ද? කය තියෙන බව, ශරීරයේ තියෙන ඉරියව්ව නේද? කය තියෙන බව දැනගත්තේ මොන ආයතන වලින්ද? කාය ආයතනයයි මන ආයතනයයි. දැන් ශරීරයේ තියෙන බව දැනගත්තු හැටි දැන් හොයන්නේ. දැන් ලෝකෙට ඇයිද විදිහට දැනගත්තා අන්න මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ තියෙන ශරීරයක් තියෙනවා කියලා නේද? දැන් ඇත්ත හොයන්න ඕන. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනේ බොරුවක් වෙනවනේ. නේද? ආයතන විදිහට ඕක හොයන්න ඕන. දැන් ආයතනත් වෙන් කරගත්තා. මොනවාද ආයතන දෙක? කාය ආයතනයයි මන ආයතනයයි. දැන් කෘත්‍ය හොයන්න ඕන. කාය ආයතනයට පුළුවන් මොනවද? මන ආයතනයට පුළුවන් මොනවද කියලා හොයන්න ඕන නේද? කාය ආයතනයට පුළුවන් මොනවද? දැනීමක් දෙන්න. ස්පර්ශ කතාවක් කියන්න එපා, දැනීමක් දෙන්න. කයට දැනෙනවා නේද? දැනෙනවා. ඔකට පාලියෙන් කියන්නේ මුත කියලා. කයට දැනෙනවා මුත. ඒ සිංහල පරිවර්තන වලින් අපිව මුලා කරලා තියෙනවා. කයට පහස දැනෙනවයි අර කයි මේකයි. ඒව නෙමෙයි. කාය ආයතනට එන්නේ දැනීම මුත. ඇහෙන් දකිනවා දිට්ඨ, කනෙන් ඇහෙනවා සුත, කයෙන් දැනෙනවා මුත, විඥාණයෙන් දැනගන්නවා විඤ්ඤාත. ඇච්චරයි තියෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. නේද? මුත කියන දැනෙන ස්වභාවය තමයි කාය ආයතනෙට දෙන්න පුළුවන්. ඒකට දැනීම් ටිකක් දෙනවා. දැනීම් වල වර්ණයක් හැඩයක් අදගතියක් මොකක්වත් තියනවද? නැහැ. තියෙන තැනක්වත් නැහැ. දැනෙනවා විතරයි. දැනීම. දැන් ඔය මේ මොහොතේ දැනෙන ටික අපි වෙන් කරලා ගත්තොත්. වෙන් කරලා ගන්නවා කියන්නේ අපි කොලේක ලකුණු කරනවා. මෙතන 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 ඈ කියක් විතර තියෙයි 10ක් 15ක් දැන් දැනෙයි නේ. ආ ওই ටික ලකුණු කරනවා කොළේක. නේද? මේ මොහොතේ ශරීරේ කාය ආයතනෙන් දැනෙන ටික. නේද? දැන් ඒ දැනීම් ටිකට ශරීරයක් කියන්න පුළුවන්ද? ප්‍රතිත් ටිකක් නේ. නේද? ඒ දැනෙන තැන් ටිකට ශරීරය කියන්න පුළුවන්ද? බෑ. ඒ දැනීම ශරීරයක් කරන්නේ කවුද? දැනෙන දේ ගැන කල්පනා කරපු කෙනා. නේද? මන ආයතනෙන් නේද එහෙනම් ශරීරය හැදුවේ. කාය ආයතනෙන් දෙන ස්පර්ශ ටික. ඒකට කියන්නේ දැනීම් ටික. දැනීම් ටික ගැන හිතන්න ගිහිල්ලා හිතෙන් නේද ශරීරයක හැඩයක් කියන්නේ? ඔය වාඩි වෙලා ඉන්න හැඩේ තියෙන ශරීරයක් හැදුවේ හිත නේද? ඒක මන ධම්ම මනෝවිඤ්ඤාණ නේද? මන ධම්ම මනෝවිඤ්ඤාණ. ඒකට තව ඒවා උදව් කරගෙන තියෙනවා. මොනවාද? පෙර ඇසුර. මනස හැමතිස්සෙම දැන් ගන්න සංඥාවයි පෙර ඇසුරයි උදව් කරගෙන තමයි අලුත් දේ හදන්නේ. ධම්ම කියන එක. මනස හදන්නේ මොනවද? ධම්ම. මනසට පුළුවන්ද ශරීරයක් හදන්න? බෑ. මනසට හදන්න පුළුවන් ධම්ම. නේද? ධම්ම කියන ඒවා අතින් අල්ලන්න පුළුවන්ද? අහු වෙනවද? හිතෙන් හදන දෙයක්, මනෝමය දෙයක්. ඒකට මන ධම්ම මනෝ විඥාන නේද මන ආයතනෙන් කරන්නේ. අනේ මනසේ කෘත්‍ය අඳුර ගන්නවා. දැන් කයේ කෘත්‍ය අඳුරගත්ත කායතනට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. එයාට පුළුවන් ද ශරීරයක් දෙන්න? බැ. මනසට පුළුවන් එයා මහදන ටිකක් දැනගන්න විතරයි. මන ධම්ම මනෝ විඥාන. ඒවා එළියේ තියනවාද අල්ලන්න පුළුවන්ද? බැ. පුළුවන් කළා නම් අපේ මෝඩකමට. අවිද්‍යාවට වතුර බල්ලෝ හැදුවා වගේ නේද? වතුරට එබිලා බල්ලා අර මනසෙන් හදන බල්ලා වතුරේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. බල්ලාගේ මානසිකත්වය නේද? මම දැන් ආයේ බලන්න කය තියනවා කියලා දැනගත්තේ කොහොමද? කාය ආයතනෙන් දැනීම දුන්නා, මන ආයතනෙන් කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් හදන ශරීරයේ හිත දැනගත්තා නේද? මන ධම්ම මනෝ විඥාන. ඒක අල්ලන්න පුළුවන් දෙයක්ද? බෑ. ඇත්ත தත්ත්වය අපි විශ්වාස කරන්නේ අල්ලන්න පුළුවන් ওই රිදෙන ශරීරේ නේද? ওই ඉරියව්වේ තිබුණොත් රිදෙනවා, ඕක වෙනස් කරන්න ඕන නේද? කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා, ඔන්න දැන් එනවා. එළියෙන් තිබ්බට පස්සේ දැන් අපි බෙරේ හිතෙන් හදලා එළියෙන් තිබ්බට පස්සේ බෙරේ ගහනවා. ඒ ගහන දත්තේ තමයි කනට ඉන්නේ කියලා විශ්වාස කරනවා. එයාගේ තමයි දැනීමට අනුව හිතලා ශරීරය හැදුවා. හැදුවේ මනසෙන්. මනසෙන් හදපු ශරීරය එළියෙන් තිබ්බා. නේද? ඒ තිබ්බ ශරීරේ කකුලක් තියෙනවා. ඔය කකුල තමයි මෙහෙම තියෙනකොට රිදෙන්නේ. ඒ රිදුම තමයි මට දැනුනේ. මොන යනවා අනිත් පැත්තට. දැන් දැනීම අනුව කල්පනා කළා. දැන් කල්පනා කිරීම දැනීමට අයිතිද? නෑ. දැනීම නිරුද්ධ වුණාට පස්සේ නේද කල්පනා කරන්නේ? කල්පනා කරනකොට නේද ශරීරේ තියෙන ඉරියව්ව හැදුවේ? දැන් ඒ ඉරියව්ව නේද එළියේ තියෙන අල්ලන්න පුළුවන් දෙයක් කලේ? ඒ ශරීරේ කකුලක් තියෙනවා. ඒ කකුලේට රිදුණා. ඒ රිදුණ එක තමයි අර දැනුනේ කියලා ඔන්න පස්සට යනවා. අර සද්දය ඇහුණාට පස්සේ සද්දයට අදාළ රූප ටික හදලා එළියෙන් තියලා ඒකෙන් තමයි සද්දය ආවේ. ඒක තමයි මට ඇහුනේ කිව්වා වගේ. දැනුණාට පස්සේ ඒක ගැන කල්පනා කරලා ශරීරයක් හැදුවා. ඒ ශරීරේ බාහිරෙන් තිබ්බා. බාහිරෙන් තිබ්බට පස්සේ ඒ තියපු ශරීරේ කකුලක් තියෙනවා. ඔය කකුල මෙහෙම තියෙන හින්දා රිදුණා. ඒ හින්දා තමයි මෙහෙම දැනුනේ කියලා ඔන්න අනිත් පැත්තට එනවා දැන්. ලෝකෙට අහුවිලා. ඇත්තටම උනේ මොකද්ද? දැනීම. කාය ආයතනෙන් දැනීම දුන්නා, මන ආයතනෙන් කල්පනා කළා. අච්චරයි ආයතන දෙකයි. එතකොට හිතෙන් හදපු ශරීරේ නේද හිත දැනගත්තේ දැන්? ඒක දෙයක් බවට පත් කළේ මෝඩකමට නේද? මම දැන් කායානුපස්සනාව වඩන්න කියන්නේ ඔන්න ඔය දැක්ම එන්න. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. දැන් කායේ සමුදය ඕක නේද? කයේ සමුදේ. කය හටගත්තේ කොහමද? සමුදේ යෙදුන්නේ නැත්නම් එහෙම මොකද වෙලා ඉදේ දෙන්නේ නැත්තේ? වෙලාවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ සිහිය නැති වෙලාව, නිින්ද ගිය වෙලාව. කය හැදෙන්නේ නැහැ. කය ආයතනේ වැඩ කළේ නැත්නම් කය හැදෙන්නේ නැහැ. අර කිව්වේ අරූපාවචර ධානයකට එහෙම ගියොත් කය හැදෙන්නේ නැහැ. ඇයි? සිහිය යොමු වෙන්නේ නැහැ. පජ්ජෝ සමන්නාහරෝ වෙන්නේ නැහැ කාය ආයතනෙට. හරි? උස්මතම අවධානය තියනවා නම් කය නොදැනී යනවා. ඇයි? අවධානය යොමු වෙන්නේ නැහැ. ඒක තාවකාලික යටපත් කිරීම. හරි? ඕකෙන් ධානය වැඩලා රූපාවචර මට්ටමට ගියාට තාවකාලික යටපත් කිරීමක්. තාවකාලික යටපත් කිරීම නෙමෙයි බුදුහාමුදුරෝ පෙන්වන්නේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ මොහොතේ ශරීරේ තියෙනවා නම් එතනම ඒක විදර්ශනය කරන්න. නැගන්න මේ මොහොතේ වාඩි වෙලා ඉන්න ශරීරේ තියෙනවා. කොහමද තිබුණේ? කොහමද දැනගත්තේ? අපි දැන් විදර්ශනය කරනවා. ආයතන වෙන් කරනවා. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනයට පුළුවන් ද ශරීරයක් දෙන්න? බෑ. එයාට පුළුවන් දැනීම් ටිකක් දෙන්න විතරයි. දැනීම් ටිකට ශරීරය කියන්න පුළුවන් ද? බෑ. එහෙනම් දැනීම් අනුව කල්පනා කරලා නේද ශරීරයක් ගැන දැනගෙන තියෙන්නේ? මන ආයතනෙ. මන ආයතනෙ කෘත්‍ය මොකද්ද? මන ධම්ම මනෝ විඥාන. ඒවා එළියේ තියෙන රූපද? නෑ. තමන්ම හදන, තමන්ම දැනගන්නේ ඒවා. මානසික ක්‍රියාවලියක් විතරයි. ඒතත් අපේ මෝඩකමට අවිද්‍යාවට නේද ඔය හිතන දේ ශරීර රූපයක් බවට පත් කළේ. අජ්ජත් රූපේ හැදුවේ කය කියන රූපේ හැදුවේ. අවිද්‍යාවෙන් පනවපු ශරීරයක් නේද? එහෙනම් කාය ආයතනේ වැඩ කරනකොට දැනගත්තු ශරීරයක් අවිද්‍යාවෙන් පනවපු රූපයක්. ඒකට වර්තමානයේ ලෝකයට අයිති විදිහට අපි හිතුවා මේ ඉරියව්වේ තියෙන ශරීරයක් තියෙනවා. විදර්ශනා කරනකොට පේනවා කාය ආයතනෙන් දැනීමක් ආව, දැනීම අනුව කල්පනා කළා. කල්පනා කරලා දැනගත්තු හිතෙන් හදපු ශරීරෙනේ ඔය දැනගත්තේ. මෝඩකමටනේ ඔක එළිය දෙයක් බවට පත් කළේ. එහෙනම් අවිද්‍යාවෙන් පනවපු ශරීරයක් නේද ඔය දැනගෙන තියෙන්නේ? අර වතුර දැල්ලෙක් හැදුවා වගේ වැඩක් නේද එතනත් වෙලා තියෙන්නේ? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නොවන නැතිකමට මොනවායින් හරි හදිච්ච ශරීරයක් තියෙනවා කියලා විශ්වාස කළා නේද? අර වතුරේ දැල්ලෙක් ඉන්නවා, ඊට පස්සේ ඌ තමයි ඔය බුරන්නේ කියලා කියනවා. ඒ වගේ ඒ හදපු ශරීරේ තමයි ඔය වේදනාව ඉන්නේ කියලා කියනවා. අපි හදලා එළියෙන් තියපු ශරීරයට එයාට තමයි ඒ දැනෙන්නේ කියලා විශ්වාස කරනවා. අර වතුරේ ඉන්න බල්ලා තමයි ඒ බුරන්නේ කියලා කියනවා වගේ වැඩක්. නේද? දැන් ඕක අවිද්‍යාව මත නේද පනවලා තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව තියෙනකන් කය තියෙනවා, ශරීරය තියෙනවා. අවිද්‍යාව නැත්තම් කය නැහැ. කය පණවන්නේ නැහැ. කය නැහැ කිව්වොත් දෘෂ්ටිගත වෙනවා. දැන් එහෙනම් ශරීර නැහැ, ශරීර නැහැ කියන්න ගියොත් ඒක දෘෂ්ටියක්. ඒකට කියනවා උච්ඡේදවාදී කියලා. අවිද්‍යාව නිසයි මේක පැනෙන්නේ. අවිද්‍යාව නැත්තම් ඕක පැනවෙන්නේ නැහැ, උපදින්නේ නැහැ. නූපදින ධර්මතාවය. නූපදින එකට කියනවා නිරෝධය කියලා. ඒකට ඔය ඥානෙ ආවොත් නිරෝධේ ඥාන. කය පැනෙව්වොත් රූපය පැනෙව්වා, ලෝකය හටගත්තා, දුක හටගත්තා. රූප උපාදානේ නේද? දුක්ඛේ ඥාන. සමුදය දැක්කා, දුක්ඛ සමුදය ඥානං. මෙතන ආයතන ගැන සිහිනවන නැති හින්දා ඔය කයක් පනවලා බාර අරන් තියෙනවා නේද? වතුර බල්ලෙක් හැදුවා වගේ. දැන් දුකයි සමුදයයි දකින. ඉතින් සමුදය තියෙනකන් විතරනේ ඔක තියෙන්නේ. සමුදේ යෙදුන් නැත්තම්, අවිද්‍යාව යෙදුන් නැත්තම්, ආයතන ගැන සිහිය පිහිටියනම්, සිහිය නොවන පිහිටියනම් මන ආයතනෙට පුළුවන් වෙයිද අපි රවට්ටන්න? බෑ. මායාකාරයට අපි රවට්ටන්න බැරි වෙනවා. අවිද්‍යාව තියෙනකන් රැවටෙනවා. අවිද්‍යාව දුරු කළ මනස, සිහිය නොවන පිහිටන මනස රැවටෙන්නේ නැහැ. එයාගේ මායාවට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ කියන්නේ ශරීරේ උපදින්නේ නැහැ නේද? උපදින්නේ නැහැ කියන්නේ ජාතිය ඡය කළා. රූප උපාදාන ස්කන්ධයේ රූපය කියන එක පණවන්නේ නැහැ. කණ්ඩානම් පාතු භාවෝ කියන්නේ ජාති නේද? රූප ස්කන්ධේ පහළ වුණා නම් ජාතිය. දැන් රූප ස්කන්ධේ පහළ වුණේ මෝඩගමට නේද? ආයතන ගැන සියනුගෙන නැතිකමට නේද? එන අවිද්‍යාව දුරු වුණ මනසට ඕව පහළ වෙයිද? අන්න නුවණක් එනවා. එහෙනම් දවසක් ඇයිනේ මේ අවිද්‍යාව දුරු වුණ මනසට ඕව උපදින්නේ නැහැ කියන්න පුළුවන්. කතං කරණීයං, කළ යුතු සියල්ල නිම කරන ලදී කියන දවසක් ඇයි එතන එළඹ සිටි සිහියක් නුවණක් තිබුණොත්. මම අපිට එහෙම නෙවෙයිනේ. අපිට දැන් දහම අහලා බොහෝම අමාරුවෙන් කල්පනා කරනකොට නියෝක තෙන්නේ. අපි විදර්ශනේ වැඩිලා වැඩිලා අවිද්‍යාව දුරු වුණ මනසක් පිහිටියොත් දැන් රූප උපදීද නැහැ. එදාට කියයි නේද ජාතිය ඡය කළා කියලා, නැවත ඉපදීමක් නැහැ කියලා. මොනවයි ඉපදීමක්ද? රූපස්කන්ධය උපද්දන්නේ නැහැ ආයේ කියයි නේද? මන ආයතන ගැන හොඳට සිහිය නොවන පිහිටිය දවසට එළඹ සිටි සිහිය නොවන තියනකොට පටිච්චසති මත්තාය, ඥාන මත්තාය, එදාට දැන් රූපය අසුරු කරයිද? අනිච්චිතෝච විහෙරති, රූප උපද්දන එකක් නැහැ නේද? එදාට කියයි නේද ජාතිය ඡය කළා කියලා. දැන් මරුණයින් පස්සේ රූප උපද්දන්නේ නැහැ කියයිද? මේ මොහොතේ ඉඳලා රූප උපද්දන්නේ නැහැ කියයිද? මේ මොහොතේ ඉඳලා රූප උපද්දන්නේ නැහැ. එනවා. ඔක තමයි නිරෝධේ ඥානයට ගන්න තියෙන එකක් ඕක. අවිද්‍යාවෙන් පනවන ඒවා අවිද්‍යාව දුරු වුණාට පස්සේ පැනවෙන්නේ නෑ, උපදින්නේ නෑ. එදාට අහයිද රහතන් වහන්සේටත් ඉතින් කය තිබුණනේ, ඕක ලෙඩ වුණානේ. බුදුහාමුදුරෝ රහතන් වහන්සේලා කියනවා තවත් ජාතියක් නෑ, ජරාවක් නෑ, ව්‍යාධියක් නෑ, මරණයක් නෑ නේද? අපි කියනවා එහෙම කියන්නේ කොහෙද? ඔය තියෙන්නේ ශරීරේ, ඕක ලෙඩ වෙනවනේ. අපේ මෝඩකමට උපදින ශරීරේ රහතන් වහන්සේට අයිති කරනවා. රහතන් වහන්සේ කියනවා ශරීරේ ඉක්මවා ගියා, රූපේ ඉක්මවා ගියා, ආයේ රූප උපදින්නේ නැහැ. ජාතිය ශේකලා කීනා ජාති කතා කරමින් යා. අපි කියනවා එහෙම කියන්නේ කොහෙද? ඔය කිව්වට ඔය මැරෙනකන් ඔය කය තියෙනවා. ආ මැරුණයින් පස්සේ තමයි උපදින්නේ නැත්තේ කියලා කියනවා. අපි නෙමෙයි රහතන් වහන්සේ. අපි කියන්නේ නේද? ඔහොම කිව්වට ඔය ජීවත් වෙ ඉන්නකන් ඕක තියෙනවා, මැරුණයින් පස්සේ උපදින්නේ නැහැ. රහතන් වහන්සේ මැරුණයින් පස්සේ නැහැ. ඒක තමයි යමක සූත්‍රයේදී අපි පෙන්වලා දුන්නේ. ඕක පාපක දෘෂ්ටියක් කියලා. රහතන් වහන්සේ මැරුණයින් පස්සේ නැහැ කියන එක පාපක දෘෂ්ටියක්, නිකන් එකක් නෙවෙයි. මොකද ඒක දහම දකින්න නැතුවම කියන කතාවක්. යමක සූත්‍රය ගිය සතියේ හිටියේ නැති අය ඉන්නවා නම් ඒක බලන්න. දැන් රූපය උපදින්නේ අවිද්‍යාව මතයි. අවිද්‍යාව නැත්තම්, ඒ කියන්නේ ආයතන පිරිසිඳ දැක්කනම් රූප උපදින්නේ කියන නුවණක් එනවා නේද? රූපය උපදින්නේ ආයතන මුලාව මත නේද? රූප උපදින්නේ ආයතන මුලාව මත. එහෙනම් සලායතනෙන් උපද්දපු රූප නේද මෙච්චර කල් අපි ඇසුරු කරලා තියෙන්නේ? එතකොට තිබුණ ලෝකෙට ආවද ආයතන වලින් ලෝකයක් හදලා පරිහරණය කළාද? ආයතන මුලාව නිසා ලෝකයක් උපද්දලා පරිහරණය කළා. ඒක උපද්දලමයි පරිහරණය කරලා තියෙන්නේ. උපද්දලමයි පරිහරණය කරලා තියෙන්නේ. ඉපදීම තියෙන්නේ අවිද්‍යාව තියනකම්. ඉපදීම තියෙන්නේ අවිද්‍යාව තියනකම්. ඒක අපි උපද්දලා පරිහරණය කරනවා. රහතන් වහන්සේ ඉපදීම ක්ෂය කළා කියනවා. කීනා ජාති, ජාතිය ක්ෂය කළා. කතං කරණීයම්, තවත් කළ යුතු දෙයක් නැහැ. මොකද ජාතිය නැති කළා, ඉපදීම ක්ෂය කළා. රහතන් වහන්සේ කියනවාද මම මැරුණයින් පස්සේ ඉපදීම ක්ෂය කළා කියලා? නැහැ. රහත් වෙන මොහොතේ කියන්නේ තවත් ඉපදීමක් නැහැ. මත්තේ කළ යුත්තක් නැහැ. ඈ? කන්දානම් පාතු බාවෝ අයං උච්චති ජාති. ස්කන්ධයන්ගේ පහළ වීමට තමයි ජාතිය කියන්නේ. එහෙනම් ජාතිය ක්ෂය කළා කියන්නේ ස්කන්ධ පහළ වෙන්න බෑ. ඒක තර්කෙන් අල්ලන්න බෑ. මේ විදර්ශනාව කළොත් තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. තමන්ගේ කයත් මේ මොහොතේ පනෝ ගන්න එකක් නක් නේද? මේ මොහොතේ ආයතන මුලාවෙන් නම් පනෝ ගන්නේ. ඔබ කියන්න නම් ඉතින් මේ ආයතන මේ දැක්ම එන්න ඕන. හරි. ඒවයි පටිච්ච සමුප්පන්න බව. කයක් ඉපදුවේ අවිද්‍යාව මුලාව මත කියන නුවණ එන්න ඕන. එතකොට සමුදය නිසයි ඕක පැනවෙන්නේ. සමුදය නැත්තම් උපදින්නේ නැහැ. නූපදින ගතියක්. ඒකට කියනවා නිරෝධය කියලා නේද? සමුදය නැත්තම් නිරෝධයි. සමුදය තියෙනවා නම් ඉපදිලා, සමුදය නැත්තම් නිරෝධයි. නිරෝධය කියන්නේ හටගෙන නැහැ. නැහැ කියන එක නෙවෙයි. හටගෙන නැහැ. ඉපදිලාම නැහැ. ඈ දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වත් දෘෂ්ටියක්. අපි ගිහිල්ලා වතුරේ බල්ලෙක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. අපිට බල්ලෙක් ගැන කතා කරන්න බැයි නම් උපදිලා නැත්තම්. මේක තමයි ඇත්ත දැකීම. හරි. උපදිලා නැ නෝ උපදින ගතිය. උපද්දන්නේ නැති ගතිය. අපේ මෝඩකම තියෙනකන් උපද්දනවා. මෝඩකම නැත්තම් උපද්දන්නේ නැ නිරෝධය. එතකොට ඔන්න ඔය නිරෝධය ගැන නුවණක් ඇති කරගන්න තමයි මේ ධහම තියෙන්නේ. හරි. නිරෝධේ ඥාන. නිරෝධය ගැන නුවණ. නිරෝධ කළා නෙවෙයි තාම. අයි අපේ මෝඩකම තියෙනකන් උපද්දනවා. හැබැයි නුවණක් එනවා මෝඩකම නැත්තම් උපද්දන්නේ නැහැ නේ. රහතන් වහන්සේට උපදින්නේ නැහැ නේ. අවිද්‍යාව දුරු කළ මනසට උපදින්නේ නැහැ නේ කියලා නුවණක් එනවා. ඒකට කියනවා නිරෝධේ ඥාණය. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං. එයාට ඔන්න දැන් මාර්ගයක් ටික ටික පේනවා. එහෙනම් අතෙන්ට යන්න මොකද්ද කරන්න ඕන? මාර්ගේ ඥානං. මාර්ගේ ඥානං කියන්නේ මාර්ගේ වැඩි ගණි වෙයි. වඩන්න ඕන මොකද්ද කියන එක ගැන නුවණක් එනවා. කෘතඥාණය. මේ සත්‍ය ඥාණය ආවොත් තමයි කෘත්‍ය මොකද්ද කියලා නුවණක් එන්නේ. කොහොම කළොත් මේ සත්‍ය අවබෝධ වෙයිද? මොන විදිහට මොන විදිහේ ක්‍රියාවලියකින්ද මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන්? නේද? ඒක සත්‍ය ඥාණය ආවොත් විතරයි කෘත්‍යයක් කරන්න පුළුවන්. සත්‍ය ඥානය ලබා ගන්න තමයි ධහම අහන්න ඕන, නුවණින් විමසන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ශ්‍රවණය, ඒක තේරුම් ගත්තොත් තමයි යෝනිසෝ මනසිකාරයට යන්න පුළුවන්. උපදින්නේ කොහොමද කියලා සිහිය නුවණ පිහිටන්න පුළුවන්. සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් වෙන්නේ එතකොට. හරි. සතර සතිපට්ඨානේ වඩලා සම්මාදිට්ඨිය එනව නෙමෙයි. සම්මාදිට්ඨිය තියෙද්දි සතර සතිපට්ඨානේ වඩනවා නිවන කර නිරෝධය දක්වා. ඒක වඩන්න පුළුවන් සත්‍ය ඥානය ඇති කරගත්තොත්. සත්‍ය ඥානය ඇති කරගත්තොත් විතරයි ආර්ය මාර්ගයේ පටන් ගන්නෙ. මොකද සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨිය නැතුව මාර්ගාංග නැහෙනේ. ඒක සම්මා දිට්ඨියෙන් ආර්ය මාර්ගයේ වැඩුවොත් විතරයි මාර්ගඵල ලැබෙන්නේ දහමට අනුව නම්. මම දන්නේ අනිත් ඵල ලැබන අය ගැන. පිදන්න බුදු දහමට අනුව නම් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් විතරයි මඟඵල තියෙන්නේ. ඒ හින්දා මේ දහම නුවණින් විමසන්න. තමන් කොච්චර ඵල ලැබුවා කියලා හිතාගත්තත් කමන්නේ නැහැ. තවත් තරක්කු නැහැ සම්මා දිට්ඨිය ඇති කරගන්න. පරාසුර කියන එක පරාසුර නිසා හිතන්නේ රූපය මොකද්ද කියලා අඳුරගන්න එක නේද? පරාසුර නවත්තන්න නම් ඉතින් අතීතයට ගියාත්මයට ගිහිල්ලා අසුර කරපු ටික අදන්න වෙනවා. එහෙම දහමක් නෙවෙයි මේක. නේද? අතීතය වෙනස් කරන්න බෑ. පෙර කරපු කර්ම වෙනස් කරන්න බෑ. පෙර හදපු නිමිති, ඉතුරු කරපු නිමිති අයින් කරන්න බෑ. එහෙම දහමක් නෙවෙයි. කරපු කර්ම ගෙවන දහමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නะ? කර්ම තවනවා කියලා කතාවක් නෙමෙයි බුදුදහමේ පෙන්වන්නේ. පව් ගෙවන්න කර්ම තවනවනේ. එහෙම එකක් නෙවෙයි. මෙහෙම පුළුවන් වුණා නම් අපිට කර්ම ටිකට දුක් දීලා තවන්න පුළුවන් නේද? මෙහෙම දහමක් නෙවෙයි. කොහොමද දහම පෙන්වන්නේ? මේ මොහොතේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් එතන එතන විදර්ශනය කරන්න. පරාසුර උදව් වෙලා තියෙනවා. ඒක නැතුව නෙවෙයි. හරිද? පරාසුර නිසාමයි අපි දෙයක් පණවන්නේ. පණවන්නේ කියන්නේ දැන් ඔන්න එහෙන් අරන් දෙනවනේ වර්ණ සංඥාව නේද? සංඥාව කියන්නේ දැන් නිරිඟුවක්නේ, චිත්‍රයක්නේ සංඥාව කියන්නේ. දැන් සංඥාවේ තියෙනවා නිකන් මලක හැඩයක්. දැන් අපි පෙරෑසුරාරං කියන ඕක රෝස මලක්, ඕක නෙළුම් මලක් කියලා ඒ පණවන්න පෙරෑසුර අවශ්‍යයි නේද? ඒ පෙරෑසුර නිසයි. නැත්තම් බල්ලෙක් වගේ හැඩයක් තිබුණා, ඕක බල්ලෙක් කියන්නේ පෙරෑසුරෙන්. මොකද ඒ පෙර අද්දකීම නැති වුණා නම් අපිට ඒ දේ කරන්න බෑ. එතකොට දැන් චිත්‍රපටියක් බලද්දී අපි මේකේට තේරුම් දෙන්නේ පෙර ඇසුර නිසා නේද? දැන් පෙර ඇසුරෙන් කරන්නේ තියෙන දේවල් අඳුර ගන්නවා නේද? දැන් පෙර ඇසුරම විතරක් නෙමෙයි යතන ප්‍රශ්නේ. මේ දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියන්නේ පෙර ඇසුරෙන්ද දැන් තියෙන විද්‍යාවෙන්ද? දැන් තියෙන විද්‍යාව නිසා නේද මේ සංඥාව මිරිඟුවක් නෙවෙයි ඕකට අදාළ රූප එළියේ තියෙනවා කියන්නේ? මේ මොහොතේද, මේ මොහොතේ අවිද්‍යාව. ඒක පරාවිද්‍යාව නෙවෙයි නේද? දැන් බල්ලා වතුරට එබිලා අන්න බල්ලෙක් වතුරේ ඉන්නවා කියන්නේ මේ මොහොතේ අවිද්‍යාවනේ. ඔය ඉන්න බල්ලෙක් කියන්නේ පෙර ඇසුරෙන්. හැබැයි ඔය එළියේ තියෙන දෙයක් මේ දැනගන්නේ කියන්නේ දැන් අවිද්‍යාවෙන්, දැන් ආයතන මුලාවෙන්. එතකොට අපි මේ මහතේ අවිද්‍යාව දුරු වෙන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. ඒක තමයි මේ ඇත්ත පෙන්නන එක. ඇත්ත පෙන්නනවා කියන්නේ සම්මා දිට්ඨිය. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං මේ මොහොතේ. මේ මොහොතේ එළිය දෙයක් පැනෙවුවා නම්, වතුරේ බල්ලෙක් පැනෙවුවා නම් ඕක දුක. මොකද රූප උපාදානස්කන්ධය. ඒකේ සමුදය මොකද්ද? මේ ආයතන මුලාව. හිතන් අදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. ඒකට අවිද්‍යාව මතයි ලෝකේ පණවන්නේ. දුක පිහිටන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව යෙදුන් නැත්තම් උපදින්නේ නැහැ ලෝක නිරෝධය. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය පණවන්නේ නැහැ. හරි? එතකොට ඒක පෙන්නන එක තමයි පච්චුප්පන්න යෝ ධම්මං තත්තත්ත විපස්සති. ඒක තමයි ආර්ය මාර්ගේ වඩනවා කියන්නේ. ලෝකෙන් ඈතර වෙන මාර්ගේ වඩනවා කියන්නේ. මේ මොහොතේ රැවටෙන්නේ නැත්තම් මතක තියාගන්න කොච්චර අතීතේ රැවටිලා හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පේන චිත්‍රයේ තියෙන්නේ මේවා කියයි. හැබැයි අපිට නුවණ තියෙන ඔය බලන්නේ චිත්‍රයක් දිහා. මේ සංඥා මිරිඟු චිත්‍රපටිය බලන්න පුළුවන්. බලන්න චිත්‍රපටි. හා ටීවී එහෙම බලන්න. ඔය බලන්න නැතුව ඉන්න එපා. හැබැයි දැනගන්න මේ බලන්නේ චිත්‍රපටිය. ඔය එළියේ තියෙන ඒවා නෙවෙයි කියලා නුවණ පිහිටන්. තේරුණාද? ලෝකේ හදන්න එපා. ඇහැ පාවිච්චි කරන්න ලෝකෙට අහු වෙන්න එපා. මොකද තමයි ප්‍රතිපදාව. ඇහැ පාවිච්චි කරන්න ලෝකෙට අහු වෙන්න එපා. ඔකම තමයි නිමිති හදන්න එපා කියන්නේ. ලෝකෙට අහු වුණොත් නිමිති සකස් වෙනවා. හරි? ඒකට වර්තමානයේ කර්ම කරන්න එපා කියන එක උතන තියෙන්නේ. මේ වර්තමානයේ ලෝකෙට අහු වුණොත් නිමිති සකස් කළා, කර්ම සකස් කළා නේද? ඒකට වර්තමානයේ කර්ම සකස් කළොත් අනාගතේ විපාක තියෙනවා. මේ මොහොතේ ඇත්ත පෙන්නුවොත් ලෝකෙ පිහිටන්නේ නැහැ. ලෝකෙ පිහිටියේ නැත්තම් මම පිහිටන්නේ නැහැ. මම පිහිටියේ නැත්තම් කර්ම කරන්න කෙනෙක් නැහැ. නව කර්ම සකස් වෙන්නේ නැහැ. නව කර්ම සකස් වුනේ නැත්තම් මම පිහිටියේ නැත්තම් අතීත කර්ම වලට විපාක දෙන්නත් බැහැ. නව කර්ම පිහිටියේ මේ අවිද්‍යාව දුරු කළා නම් මොකක්ද දැන් අහලා තියෙනේමට විරුද්ධයි. ඒක දැන් හැබැයි කතා කරන්න බෑ. අවිද්‍යාව දුරු කළ මනසට අතීත කර්ම වලට විපාක දෙන්න බෑ. ඈ දැන් අපිට කාගෙන් හරි දැනුම් අහන්න වෙනවා. පෙර අපි දැනලා තියෙනානේ කර්මෙනේ නේද? හරි. දැන් අපි විදර්ශනාවේ ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා බණිනවා. අපි විදර්ශනේ කරන සද්දයක් ඇහෙනවා. සද්දේ විතරයි. දැන් බැනුම හදන්නේ නැහැ. දැන් එයාට පුළුවන් ද අපිට බණින්? අපි බැනුම හැදුවේ නැත්නම් අපි විදර්ශනාවේ ඉන්නවා. සද්දේ ඇහෙනවා. සද්දේට රූප පණවන්නේ නැහැ. සද්දයක් විතරයි. දැන් කාටවත් පුළුවන්ද අපිට ඇවිල්ලා බලන්න? නැහැ නේද? හරිද? පෙර අතීතයේ ඉබෙන්න කියන එක දැන් අදාළ නැහැ අවිද්‍යාව නැත්තම්. අපිට 100ක් ඇවිල්ලා බෙන්නත් අපිට සද්දේ විතරයි. ඒ දැනුම හදන්නේ නැහැ. දැනුම හදන්නේ මේ මොහොතේ විද්‍යාවෙන්. අපි සුතේ සුතමත්තා. සද්දයක් හදන්නේ ඇසෙනවා විතරයි, ඇසෙනවා විතරයි, ඇසීම. නෑ අතීත කර්ම වලට මොකක් වෙයිද? විපාක දෙන්න බෑ. ඇයි? විපාක දෙන්න කෙනෙක් නැහැ. අපේ මවට ගමට ඉතින් රහතන් වහන්සේ කෙනෙක් පනවගෙන ආරහතන් වහන්සේටත් කර්මඵල ලැබුණා කියලා කියයි. ඒක අපේ දෘෂ්ටියක් මත කියන කතාවක් නෙවෙයි. මේ දහම තේරුම් ගත්තොත් සම්මා දිට්ඨිය આવොත් ඒ රහතන් වහන්සේ ගැන කරන කතා ටික නැති වෙනවා. මොකද රහතන් වහන්සේ ගැන කතා කරන්නේ අපි පුද්ගලයෙක් මවාගෙන, ශරීරයක් මවාගෙන, ස්කන්ධ පහ මවාගෙන. අපේ මවට ගමට පනවන ස්කන්ධ රහතන් වහන්සේට දානවා. අපේ මෝඩ කමට කරන දෙයක්. ඉතින් ඒවා තේරුම් ගන්න අතීත කර්ම අයින් කිරීමක් නෙවෙයි මෙතන කරන්නේ, වර්තමානයේ නුවණ පිහිටීම. වර්තමානයේ සම්මාදිට්ඨිය පිහිටියොත් අතීත කර්ම වලට විපාක දෙන්න බැරි වෙනවා. ඒවයින් නව කර්ම බවට පත් කරන්න බැරි වෙනවා. පුද්ගලෙක් හදන්න බැරි වෙනවා. හරි. තරමේ ධර්මතාවයේ තේරුම් ගන්න. තර වර්තමානයේ වෙන මුලාව තේරුම් ගන්න. වර්තමානයේ ස්කන්ධ පහ පනවන හැටි අවිද්‍යාවෙන් පනවනවා කියන එක තේරුම් ගන්න. තර ඒක ආය ආය හිතට පෙන්වලා දෙනකොට ලෝකෙන් එතර වෙන මාර්ගය වැඩෙනවා. ඒ තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං. අරං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය આવුත් විතරයි ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. එතනින් මෙහා මාර්ගඵල නැහැ. සමාධියෙන් ඉඳන් කොච්චර බලා හිටියත් මාර්ගඵල නැහැ. දහමක් අහලා දැනගත්තු සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි මේ මාර්ගයේ තියෙන්නේ. ඒකයි මේක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. බුදු කෙනෙක්ගේ දහම අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි මේ ශාසනයේ ප්‍රතිඵල තියෙන්නේ. අන්‍ය ශාසන, අන්‍ය මතවල ඉන්න අයට නැහැ. අන්‍ය මතවල ඉන්න අයත් භාවනා ටික කරයි, සිහිය වැඩයි, සතිය පිහිටයි, සමාධිය වැඩයි, නේද? වර්තමානයේ ඉඳි. හැබැයි වර්තමානයේ ඇත්ත දැකීම එයාට කරන්න බෑ. වර්තමානයේ ඉන්න එකයි වර්තමානයේ ඇත්ත දකින්න එකයි දෙකක්. ඒ සම්මාදිට්ඨිය තියෙන දෙනාට විතරයි පුළුවන්. අන්න ජනේලෙ වැදුනා කියනකොටම අරහේ ජනේලෙද හිතේ ජනේලෙද මන්දෝක බලන්න පුළුවන් නම් අන්න සම්මාදිට්ඨිය තියෙනවා. හිතෙන් අදලා එළියෙන් තිබ්බද නේද? හැමදේ යද්දී විතරයි රූප ටික හැදුවේ හිතෙන්. කියන්න පුළුවන් නම් ඔන්න ඔය දැක්ම ඇති කරගන්නවා. හ්ම්. ඒක ආයතන උපදින්නේ මෝඩකමට. මෝඩකම දුරු වෙනකොට ආයතන උපදින්නේ නැහැ. ආයතන නිරෝධයක් දකින්න පුළුවන්. හරි. හැබැයි මොකුත් නැතුව ඉන්නව නෙමෙයි. ඒවත් දැහැනවා. දකින්න ඇහ පාවිච්චි කරනවා ලෝකෙට අහුවෙන්නේ නැහැ. කන පාවිච්චි කරනවා ලෝකෙට අහුවෙන්නේ නැහැ. හරි. එතෙන්ට එන්න ඕන. ආයතන නැතුව මුකුත් නැතුව ඉන්නව නෙවෙයි. නිඳ ගිහිල්ලා ඉන්නව නෙවෙයි. තව විදියට කිව්වොත්. අවදියෙන් ඉන්නේ ලෝකෙට අහුවෙන්නේ නැහැ. අවදියෙන් ඉන්නේ ලෝකෙට අහුවෙන්නේ නැහැ. අබ්බසහියෙන් ඉන්නේ. මැජික් ෂෝ එක බලනවා මැජික් එක දකින්නේ නැහැ. මැජික් ෂෝ එකක් බලන්න ගිහිල්ලා හොඳට බලා ඉන්නවා. එයා කරන හොර වැඩ ටික ඔක්කොම පේනවා මැජික් එක. පේන්නේ. නුවණින් බලනවා. ඈ? ඒක කාලකාරාම සූත්‍රය අපි ඊළඟ සතියේ ඒක සාකච්ඡා කරමු. කාලකාරාම සූත්‍රය. මනසේ මායාව පොත කටුකරුන්දේ ඥානানন্দ හාමුදුරන්ගේ පුළුවන් නම් බලන්න තියෙනවා නම්. ඔව්. ඊළඟ සතියේ අපි සාකච්ඡා කරමු. ආ මැජික් එකට අහුවෙන්නේ නැත්තේ කොහොමද? හරි. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල ඔයගොල්ලන්ගේ හොඳ සීලයක් රැකුණා. සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. ඒ ප්‍රඥාව තුළින් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් මැරෙන්න කලින් සෝවාන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ ආර්ය සම්මාදිට්ඨිය. තත් සෝවාන් වුණාද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දකින නුවණ අවබෝධය ආවද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාලය තුල ඒක දකින්න ප්‍රඥාවක් වඩා ගන්න අවශ්‍ය දේවල් අපි සාකච්ඡා කළා. මෙහිඳ සීල සමාධි ප්‍රඥා වැඩුණා, මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් කළා. පින් රැස් කරගත්ත වෙලාවේ පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවි ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. එවැගේම යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙත්වා. තමන්ගේ මළගිය ඥාතීන් සීකර ගන්න. ඉතින් අපේ මෙතන ඉන්න කෙනෙක්ගෙත් ඒ සති දෙකකට කලින් මහත්ය නැති වුණා කිව්වා. දැන් සිහි කරගන්න. අපි රැස් කරගත්තු පින් සීරම අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උප්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලැබලා මේ සංසාර දුකෙන් මිදෙන්නම හේතු වාසනා වේවා කියලා මලගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් කරන ප්‍රාර්ථනා හරියනවා. අපේ හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමා මේ බාල සමාගමෝ. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා. අපේ මේ නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා සම්මාදිට්ඨිය අනිත් පැත්ත තමයි අවිද්‍යාවෙන් තියෙන්නේ. දුක්ඛේ අඥානං, සමුදයේ අඥානං, නිරෝධේ අඥානං, මාර්ගයේ අඥානං. ඒකට ඒ නිසා අපි කරන සංකාර කරන කියන හිතන දේවල් සීරම අවිද්‍යාපත්‍ය සංකාර. ඒ සංකාරවල නියම ස්වභාවය තමයි අනිත්‍යයි අපි දුකටපත් කරනවා. ඒකට මේ හිතේ ඇති වෙන ධම්මතා ඒව එකක්වත් එළියේ තියෙන ඒවා නෙමෙයි. අපි හිතෙන් මනසෙන් හදන ඒවා විතරයි. සබ්බේ ධම්මා අනාත්තාති බව මේවා ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න ප්‍රඥාවට දකින්න පුළුවන් වෙන යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව ගැන කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ඊළඟ දවසේ අතහමාර වෙනකොට එන්න ස්වාමින්වහන්සේගේ දේශනාව සවන් දෙන්න.